మిలంగట గారు, రంజిత్ సోయిసా మంత్రితుమా
గారు, నియోజకత నాయకత్వమని ఆయవ్యయ కారక సభ అవస్థావేది ఫలమిన అద దవసే సాకచ్చావట గణిన మే విషయాన్ని సంబంధవ అదహస్ దక్కిమిట అవస్థావక సరసిం పిలిబంధవ మమ ఉత్మాట ఫలమిన మగే స్తుతియ ప్రకాశ కరనవా. ఒకే అద దవసే సాకచ్చావట గణిన స్వాధీన కొమిషన్ సభ పిలిబంధవ స్వాధీన మత్యవరణ కొమిషమ రాజ్యసేవ కొమిషన్ సభావ విజ్ఞాన సేవా కొమిషన్ అల్లసో దూషణ విమర్శన కొమిషన్ సభావ మే కొమిషన్ సభా గణనావాక్ పిలిమవ అద దవసే సాగచ్చావడ గణిన మే అవస్థావేది అపి మతకరన్న ఓన విశేషయమ్మ విపక్షే మంత్రివరే కెటియట మత్యవరణ కొమిషన్ సభావ పిలిబందవ అపే అవధాన యొము కిరీమేది మేరటే జనతావగే మౌలిక ప్రజాతాంత్రిక ఐతిహాసికమక్ వెచ్చ పలాత్పాలన మత్తివరణయ పిలిబందవ రజే పెత్తెం కుమన ఆకారే ప్రకాశ కరత్ ఏ దిగిన్ దిగర దిగిన్ దిగటమ కళ్యామ తుల మిరటే జనతావ తమంట హురువెచ్చ తమంట తమంగే ఐతిహాసికమక్ వెచ్చ ఛందే ప్రకాశ కిరీమే అవస్థావ మగహరియామ ఏ తరం హొంద దయక్ నోన బవ మిరటే దేశపాలన ఇతిహాసే దియా విమర్శనాత్మక బలనాయట ఏగ తేరుం గన్న తేరుం యన విశేషయෙන්ම ගම්මට්ටමේ තමන්ගේ අවස්ථා ඉෂ්ට කර ගැනීම සඳහා පළාත් පාලන ආයතන වලට නියෝජිතින් තෝරාපත් කර ගැනීමේ අයිතිය තියෙනවා. දැන් පසුගිය දිවිච අපේ රජයේ තිබිච්ච චෝදනාවක් තමයි විශේෂ ඒවකට විරුද්ධ පක්ෂයේ පැත්තෙන් සීටු ක්‍රමයට කෑලි ක්‍රමයට ඡන්ද පවත්වනවා. ඒ ඡන්දේ පැවැත්වීම තුළ මෙරටේ ජනතාවට ඡන්ද එපා වෙලා තියෙනවා. හැබැයි අද අපිට අහන්න වෙන්නේ ඡන්ද නොපැවැත්වීම තුළ ආණ්ඩුව පවරා නැද්ද මිනිස්සුන්ට කියලා. ආණ්ඩුව පිළිබඳව ප්‍රසාදයක් තියෙනවද? රජයේ වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රශංසාවක් තියෙනවද නැද්ද කියලා බලාගන්න ඒ සඳහා මන්න මින්ම තමයි මැතිවරණය. මේ පළාත් පාලන මැතිවරණය දිනෙන් දින දිනෙන් දින කල්යාම තුළ බරපතල ව්‍යාකූලතාවයක් ඇති වෙමින් පවතිනවා. අපි පාර්ලිමේන්තුවෙන් ඉස්සෙල්ලා මම ප්‍රාදේශ සභාවේ සභාපතිරෙක් හැටියට පළාත් සභාවක නියෝජිතෙක් හැටියට ඉඳලා තමයි අපි පාර්ලිමේන්තුවට ආවේ. ඇත්තම අපි දන්නවා පළාත් පාලන නියෝජිතෙක් සතු විශාල කාර්යභාරයක් තියෙනවා ගම්මට්ටමේ කරන්න. ඒ පළාත් පාලන නියෝජිතයා ශක්තිමත් වීම තුළ පළාත් පාලන ආයතන ශක්තිමත් වීම තුළ ගම ශක්තිමත් වෙනවා වගේම ඒ අදාළ දේශපාලන පක්ෂයටත් විශාල දේශපාලන ශක්තියක් ලැබෙනවා. පළාත් පාලන නියෝජිතත්වයක් තිබීම තුළ බෑ වර්තමානයේ ලබන අවුරුද්දේ අගෝස්තු මාර්තු මාසේ 14 වෙනිදා වෙනකොට මේ පළාත් පාලන මැතිවරණයේ පාත්වන දින ඉක්ුත් වෙලා අවුරුදු දෙකක් වෙනවා. මේ අවුරුදු දෙකක් ඉක්ම යන තනත් තාමත් විශේෂ භාර ඇමතිවරයා ඇතම් අවස්ථාවල කියනවා මේක 2016 ජූනි කිව්වා, අගෝස්තු කිව්වා, දෙසැම්බර් කිව්වා, ලබන අවුරුදු අප්‍රේල් කිව්වා. මුදල් නියෝජ්‍යම්තුමා පහුගිය වෙලාවක ප්‍රකාශ කරා මාධ්‍ය සාකච්ඡාවකදී 2016 දෙසැම්බර් වෙනකන් පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්විය නොහැක. එසදා කරන්න බැහැ කියලා. ඒතර රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරන්න මේ විදිහට මේ ආණ්ඩුවට තියෙන අයිතිය මොකද්ද? අපේ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් දිගින් දිගට දින කල් දැමීම. ඒ කල් දැමීම තුළ දේශපාලන පක්ෂයක් හැටියටත් රටේ සාමාන්‍ය ජන විශාල අගතියක් සිද්ධ වෙනවා කියන එක අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසම රජයේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ නීතිය සහ සාමය යහපාලන ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාව බලගන්නනවා කියන එක. දැන් තිබුණා කියන දූෂිත පාලනය යටතේ ඡන්ද අවුරුද්දෙන් අවුරුද්ද තිබ්බනම් මේ තියෙනවා කියන යහපාලනය යටතේ මැතිවරණ නොපැත්වීම තුළ මේක සංසන්දනය කරගන්නේ කොහොමද අපි? අපි ගියා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා හම්බෙන්න. එතුමා කියනවා ඡන්ද තියන්න පුළුවන්. හැබැයි මේ මැතිවරණ පනතේ හිල් 57ක් තියෙනවා. මේ හිල් 57 වහලා දෙන්න. ඒ හිල් ටික වහන එක මට කරන්න බෑ. ඒක රජයේ පැත්තෙන් සිදු වූ දෙයක්. ඒක ඇමතිතුමා පැත්තෙන් සිදු වූ දෙයක් කියලා. ඇමතිතුමාගෙන් දිගින් දිගට අපි මේ සම්බන්ධව ප්‍රශ්න අහනකොට ඇමතිතුමා විවිධාකාර ආකාරයේ පරස්පර ප්‍රකාශ තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා මැතිවරණ පැවැත්වීම පිළිබඳව තවදුරටත් අපිට හිතා ගන්න බෑ කොයි කාලෙ මේක තියයිද කියලා. මම කියන්නේ රජයේ පැත්ත රජයේ ජයග්‍රහණය කරන්න හෝ විරුද්ධ පක්ෂය ජයග්‍රහණය කරන්න හෝ තමන්ට තමන් දේශපාලන පක්ෂයට තමන් නියෝජන කණ්ඩායමට ලැබෙන ශක්තිය බලය පිළිබඳ නොසිතා මැතිවරණයට යාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම යෝග්‍යයි. එහෙම නොවන තුල නොවන තාක්කල් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එකයි අපේ හැඟීම. ඊළඟට මැතිවරණය කල් දාලා ගරු සභාපතිතුමනි දැන් ලබන අවුරුදු දෙකක් වෙනවා මාර්තු මාසේ. ඒත් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභාවක සභිකයගේ සභික කාල සීමාව දුර කාලයේ අවුරුදු 4යි. හරියට දෙකෙන් එකක් ඡන්ද නැතුව ඒ පළාත් පාලනයතර පවතිනවා. ඇත්තටම පළාත් පාලනයතර සක්‍රීය සජීවී පළාත් පාලනයතරයක් බවට පත් වෙන්න නම් ඒ තුර සභාපතිවරයෙක් උපසභාපතිවරයෙක් මන්ත්‍රී මණ්ඩලයක් ආණ්ඩු පක්ෂ විපක්ෂයේ සිටිය යුතුයි. පසුගිය මහා ගංගතුර සමයේ නායම් වැනි කාල පරිච්ඡේදවල පළාත් පාලනයතර කරන් තියෙන වගකීම ඒ අයිතින් ඉෂ්ට කරන්න බැරි වුණා. මහජන නියෝජිතවරු තියෙන උවමනාව නිලධාරියට ඇති වෙන්නේ නැහැ. ආණ්ඩුව පැත්තෙන් කියනවා නෑ නෑ ඔක්කොම තියෙනවා මේ ඔක්කොම කරනවා කියලා. හැබැයි ඒ කරනවායි කිව්වට මන්ත්‍රීවරයෙක්ගෙන් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට තියෙන අවස්ථාවේ කාර්යභාරය මේ නිලධාරින් අතින් කෙරෙන්නේ නැහැ. අද ඇත්තටම ගිහිල්ලා බලන්න ගමක ගිහිල්ලා බලනකොට ගමේ හතරමං හන්දියේ වීදි ලාම්පුව විතරයි වීදි ලාම්පුව දාන්නේ නැහැ. ඒ සනා මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සභා ලේකම්වරුන් නැහැ. පසුගිය කාලේ අපි ජීවත් වෙන පළාත්වල විශාල නියඟයක් තිබුණා. ඒ නියඟේ වෙලාවේ මීට පෙර සභා තියෙන කාලේ ඒ සභා මගින් ජලය ප්‍රවාහනය කළ මිනිස්සුන්ට බෙදලා දුන්නා. ජලය බෙදා හැරීම දැන් පානීය ජලය. වැ පහුගිය කාලේ ජලය බෙදා හැරීමක්වත් සිද්ධුනේ නැහැ හරියට. හැබැයි රජය මගින් දීපු කෝටි ගණන් දීලා දීපු ප්‍රවාහන බවුසර් මේ සියල්ල තියෙද්දිත් ඒ කටයුතු හරියාකාරව කෙරුණ නැහැ. ඒ සඳහා ඇඟිල්ල දික් කළා වගකීමක් පවරන්නව වගකීමක් බාර ගන්න පුළුවන් කෙනෙක් ඒ සභාවල නොසිටීම තුළ පළාත් පාලන ඇතන සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තිබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය මේ නීතියේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ පසුගිය ආණ්ඩු කාලේ ඉදිරිපත් කරපු පනතේ අඩුපාඩු තියෙනවා. ඔයගොල්ලෝ තමයි ඒකට වග කියන්නේ කියලා විපක්ෂයේ පැත්තට අත දික් කරන්නේ නැතුව ඒ තියෙන අඩුපාඩු ඉතා ඉක්මනින් නිවැරදි කරලා වහම පළාත් පාලන මැතිවරණයට ගියාම ඒක රට ඉතාම හිතකර තත්ත්වයක්. පළාත් පාලන ආයතන නැවත බලගැන්වීම තුළ රටේ පහළම තැන ඉඳලා ජන ජීවිතයේ සක්‍රිය වීම ආරම්භ කරනවා. ඒ නිසා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් කරලා ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පත් කිරීමේ අරමුණ සාක්ෂාත් වෙන්න නම් මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ පවත්වන්නේ නැතුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ඇති ඵලය කුමක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. මේ කොමිෂන් සභාව නිලධාරීන් නඩත්තු කරන්න නිදා විශාල මුදලක් වැය වෙනවා. ඒ ප්‍රතිඵලය ගන්න නම් අපිට මැතිවරණයක අවස්ථාව මේ රටේ ජනතාවට තියෙන්න ඕනේ. මැතිවරණ තියන්න ස්වාධීන මැතිවරණ සභාව මිසක් මැතිවරණ කල් දාන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අවශ්‍ය නැහැ කියන එකයි අපේ අදහස ගරු සභාපතිතුමනි. ඊළඟට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ අර්ථයෙන් තමයි සාකච්ඡා කරනවා. මේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය කාලේ ගත්තේ ක්‍රියාමාර්ග පිළිබඳව යම් යම් ගැටලු සහගත අවස්ථා අපිට තිබෙනවා. අපි කිසිම වෙලාවක කියන්නේ නැහැ හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ උදවියට එයාට සහනයක් දෙන්න එයා නිදහස් කරන්න කියන ප්‍රකාශයේ මහජන නියෝජිත අපිට ඉල්ලන්න බෑ. ඒ වැරදි වැඩ කරලා තියෙනවා නම් කරලා තියෙන අයට ඒ සඳහා දඬුවම් පැමිණිය යුතුයි. හැබැයි ඒ කිරීමේදී නීතිය සමාකාරව නීතිය සාධාරණත්වය හැම කෙනාටම එක ලැබිය යුතුයි. නීතිය ප්‍රතිමූර්තිය නැත්නම් නීතිය සංකේතය සුපිරිසිදු කන්‍යාවක් ප්‍රතිකඩකින් දැස බැඳගෙන එක අතක තුලාව අනිත් අගේ අනිත් අතේ කගපත තියන නීතියේ සර්ව සාධාරණත්වය අපිට පෙන්눔 කරනවා. හැබැයි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ පසුගිය කාල සීමාව තුළ කටයුතු ආකාරය පිළිබඳ අපිට ගැටලු තියෙනවා. අපි මහජන නියෝජිතය හැටියට ලැබෙන්නා වූ තොරතුරු විවිධ අවස්ථාවල ආණ්ඩු පක්ෂයේ විවිධ මැතිඅමතුන්ට එරෙහිව එයාගේ ක්‍රියාකලාප පිළිබඳ සොයා බලන්න කියලා අපි පැමිණි ඉදිරි ගණනාවක් ඉදිරිපත් කළා මේ කොමිෂන් සභාවට. හැබැයි ඒ පිළිබඳ කරන පරීක්ෂණවල தත්ත්වය මොකක්ද කියන එක පිළිබඳව අපට දැනගැනෙන්නේ නැහැ. එක්තරා රජ නියෝජන ඇමතිවරයෙකුට විරුද්ධව අපි මේ පැමිණිලි කරාට පස්සේ ඊට පස්සේ පුවත්පත්වල දැනගන්න තිබුණා 11 සතක් 13 වතාවක් කැඳෙව්වා. අල්ලස් විමර්ශන කොමිෂන් සභාව විතරට ආවේ නැත. ඊට පස්සේ කොමිෂන් සභාවේ පිටිපස්ස දොරෙන් ඇවිල්ලා සාක්ෂි දීලා ගියා කියලා. මන්දනා පිටිපස්ස දොරෙන් ඇවිල්ලා සාක්ෂි දීලා යන්නේ මොකද්ද කියලා. ඒ නිසා එහෙම නොවි යහපාලනයේ සැබෑ අරුත රටට පෙන්වන්න ආදර්ශමත් පුද්ගලයන් හැටියට ආදර්ශ නායක හැටියට පෙන්වන්න මේ සම්බන්ධව ඉතා විනිවිද භාවකින් යුක්තව කටයුතු කරනවා නම් ඒක හොඳයි. ඒ නිසා මේ කොමිසන් සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල ගැටලු ගණනාවක් තිබුණා අපිට. පසුගිය කාලේ මා විසින්ම සභාගත කරා මේ සභාවේදී. හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දීලා තිබුණු දිවුරුම් ප්‍රකාශයක් පිළිබඳව. ඒ දිවුරුම් ප්‍රකාශය වැනි දේවල් අපි ඇයට එරෙහිවත් එම කොමිසමට පැමිණිලි කරන්න තීන්දුව කළ පැමිණිලි කරා. මේ ආකාරයට මේ කොමිසම් සභාව ශක්තිමත් වීමට නම් මේ නියම අරුත පැහැදිලි වීමට නම් කරන වැඩ කටයුතු පිළිබඳව සෑහෙනපත් වෙන්න මේ රටේ ලෝකයාට හැකියාවක් ලැබෙන්න ඕන. කොහොම වුණත් පසුගිය කාල සීමාව තුළ ගරු ජනාත්මා විසින් ගත්ත යම් යම් ක්‍රියාමාර්ග ප්‍රකාශ පිළිබඳව විවිධාකාර ආකාරයේ විවේචන දෝෂාරෝපණ යම් යම් අන්සොලින් සිද්ධ කරනවා. ඒ කෙසේ නමුත් හරියාකාරව මේ කොමිෂන් සභාව පත් කිරීමේදී බලාපොරොත්තු වූ ආකාරයේ දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් ජනාත්මා විසින් එවැනි තීරණ සහ ප්‍රකාශ සහ පියවරවල් ගැනීම පිළිබඳව ඇත්තටම අපි සතුටු වෙනවා. නීතිය අපි කාටත් සාධාරණ විය යුතුයි. නීතිය ඉදිරියේ අපි කවුරු සමාන විය යුතුයි. බලය ඇති කෙනාට එක විදිහකටත් බලය නැති කෙනාට තව විදිහකටත් මේ කොමිෂන් සභා නීති ක්‍රියාත්මක වෙනවා නම් යහපාලනයේ මූලික අරුත වෙච්ච ස්වාධීන කොමිෂන් සභා තුලින් තවදුරටත් ඒ ක්‍රමවේදේ ශක්තිමත් කරන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තිබුණා. ඒ ගත්ත තීන්දුව තීරණ ක්‍රියාමාර්ග පිළිබඳව දිගින් දිගට අපි සාකච්ඡා කරන්නේ නැති වුණත් මේ අවස්ථාව කරුණු තුනක් බලාපොරොත්තු නොවුණත් ඒ ගත්ත ඇතම් ක්‍රියාමාර්ග පිළිබඳව බරපතල ආකාරයේ ගැටලු ඒ රට ඉදිරියේ සමාජය ඉදිරියේ තිබුණා. ඒකෙන් මම හිතන්නේ ඒ ගත්ත ක්‍රියාමාර්ග වලින් රජයට හොඳ නමට වැඩිය නරක නාමයක් ආවා කියන එක තමයි අපේ විශ්වාසය. ඒ වගේම ගරු සභාපතිතුමනි, ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන කොමිෂන් සභාව මේ කටයුතු කරගෙන යාමේදී ඇතැම් අවස්ථාවල් වල ඇතැම් ස්ථාන මම කියන්නේ බලාපොරොත්තු නැයි ගරු ඇමතිතුමන්ලාගේ නම් අමාත්‍යාංශ පිළිබඳව. බයි සමහර තැන්වල කටයුතු කිරීම පිළිබඳව ගැටලු මතුවලා තියෙනවා. සමහර අමාත්‍යාංශවල හිටපු ලේකම්වරයා තමන්ට වළංගු නැති වෙනකොට තමන් කියන දෙයට එකඟ නොවනකොට ඒ අමාත්‍යාංශ තුළම අතිරේක ලේකම්වරු හැටියට පත් වෙලා ඒ අය දඬින් ලක් කරපු අවස්ථා දැනගන්න තියෙනවා. ඉතින් මේ තුලින් ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා කොතෙක් දුරට ඒ ගන්නා වූ ක්‍රියාමාර්ග රජයේ දීපු බලාපොරොත්තු කොයිතරම් දුර සාක්ෂාත් වෙයිද කියන එක පිළිබඳව අපිට ගැටලුවක්. ආසන්නතම රටේ මහත් ආන්දෝලන ලක් වෙච්ච ප්‍රකාශයක් දිනසිරි දඩල්ලගේ ලේකම්තුමා සම්බන්ධව සිදු සිදුවීම්. ඒ වගේම ගරු සභාපතිතුමනි, රටේ මූල්‍ය පිළිබඳව මූල්‍ය පාලනය පිළිබඳව මහත් ආන්දෝලනාත්මක ආකාරයට ඒ පසුගිය කාල පරිච්ඡේදය තුළ උදහස් විවේචන බොහොම කර්කස විවේචන ඉදිරිපත් වුණා. ඒ වඩාත් නිවැරදි කිරීම සඳහා විගණන කොමිසමක් පත් කරා. ඒ විගණන කොමිසම පත් කරපු ක්‍රියාදාමය හොඳයි. හැබැයි විගණන කොමිසම ශක්තිමත් වෙන්න මේ පාර්ලිමේන්තුවට විගණන සේවා පනත ඉදිරිපත් වුණාද? විගණන සේවා පනත ගැන ලැබ සම්මත කරාද? මම රාජ්‍ය අරමුදල් පිළිබඳව වඩාත් විනිවිද භාවකින් යුක්තව කටයුතු කිරීමේ අරමුණෙන් විගණන කොමිසම පත් කරා. වගේම විගණන සේවා පනත ඉදිරිපත් වුණා නම් තවත් හොඳයි. හැබැයි විගණන සේවා පනත අද වෙනකන් ඒක ඉදිරිපත් කරේ නැහැ. ඒ තුළ රාජ්‍ය අරමුදල් පිළිබඳ හරියාකාරව විගණනයක් කිරීමේ හැකියාව තියෙනවද? ඒ විගණන නොවීම තුළ මේ තුළ විවිධ අක්‍රමිකතා දූෂණ වංචා සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ආණ්ඩු පක්ෂේ හිටියත් විරුද්ධ පක්ෂේ හිටියත් රහත් වෙච්ච මාර්ගඵල අත්පත් කරගත්ත කිසිම පුද්ගලයෙ නැහැ. විවිධ අයිතා දේවල් අවිධිමත් අක්‍රමවත් දේ සිද්ධ වෙන්න පුළුවන්. එය වැළැක්වීම සඳහා 100%ක් බැරි වුණා. ඒ වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ ක්‍රමවේදයක් අවශ්‍ය කියන මතයේ ඉඳගෙන විගණන සේවා පනත ඉදිරිපත් වුණත් නමුත් විගණන සේවා කොමිසම පත් කරුවත් විගණන සේවා පනත මේ වෙනකන් සම්මත කරගෙන රජයේ අසමත් වීම තුළ මේ ක්‍රියාදාමයේ පිළිබඳව අපට සෑහීමට පත් වෙන්න බැරි මට්ටමක් ඇති වෙලා තියෙනවා කියන එක මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි.
ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා.
ඊළඟට ගරු සභාපතිතුමනි, මම දැක්කා පසුගිය දවස් බස්නාහිර පළාත් සභාවේ ගෞරව ප්‍රධාන ඇමතිතුමා ඇතුළුව පළාත් සභාවල මහමැතිතුරුන්ගේ ලොකු දුක්ගැනවිල්ලක් තිබෙනවා. මේ පළාත් සභාවලට 2017 අයවැයෙන් වෙන් කළ තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නැත කියලා. අපි පිළිගන්නවා. මමත් පළාත් සභාව ඉදලා මහජන නියෝජිතෙක් හැටියට පළාත් සභාව තුළින් පළාත් සභා ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාවට විශාල සේවාවක් කරනවා. මහමැතිතුමාට ඇමතිවරණ ගිහිලා කිව්ව සැනින් ඒ වැඩකට පාලමක් පාරක් බෝක්කුවක් ලයිට් කණුවක් වීදි ලාම්පුවක් දමා ගැනීමේ හැකියාව තිබුණා. අපි අදත් පිළිගන්නවා අපේ රටේ තියෙන පළාත් සභාව තුළින් සාමාන්‍ය ජනතාවට විශාල සේවාවක් කරනවා. අපි විරුද්ධ පක්ෂයේ හිටියා ආණ්ඩුවට එරෙහි මතක හිටියත් අදත් පළාත්වල මහමැතිතුමෝ කතා කළා. යම් යම් අවස්ථා ඉෂ්ට කරන බොහොම සහෝදරත්වයෙන් ඒ කටයුතු කරනවා. හැබැයි මේ මුදල් ප්‍රතිපාදන අඩු කිරීම තුළ මුදල් කොමිසම විසින් මේ සම්බන්ධ අවධානය යොමු නොකරලා පළාත් සභාවේ මුදල් ප්‍රතිපාදන අඩු කිරීම මේ රටේ සංවර්ධනයට ගමේ සංවර්ධනයට ඒක තවත් වැරදි ආකාරයෙන් සංවර්ධන අඩාල වීමට බලපාන බව අපි කියනවා. ඒ නිසා වහාම මේ පිළිබඳව ගරු මුදල් ඇමතිතුමා ගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරලා පළාත් සභාවලට ලබා දෙන ඒ මුදල් ප්‍රතිශතය 2016 සමගාමීව 2017 වර්ෂය තුර අඩු කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාවට සිතක් වෙන්නේ
නැහැ. දැන් අවසන් කරන්න.
ආණ්ඩුවට හොඳක් නොනොත් අපිට කමක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාවට හොඳක් සිදු වෙති. ඒ සඳහා මෙන්න මේ ආකාරයෙන් කරුණු හුවක් සටහන් කරගෙන ආවත් වෙලාව සීමා වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡා මේ විෂයන් වලදී අපි සාධනීය ඉදිරිපත් විවේචන පිළිබඳව අවධානය යොමු කළා. අර ගරු මුදල් ඇමතිතුමා දෙන බොහොම කර්කස ප්‍රඥායේ පිළිතුරු නැතුව සාධාරණ පිළිතුරු එක සාධාරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක බලාපොරොත්තු වෙන මම නියන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීලාට ගරු සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, අද කමිටු අවස්ථාවේ සාකච්ඡාවට භාජනය වෙන අධිකරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයත් එවැගේම කිසිදු අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවක් යටතට නොගෙන අංක 4 සිට 25 දක්වා දැක්වෙන ආයතන සම්බන්ධයෙන්ුත් ඒවට අදාළ වැයශීර්ෂ සම්බන්ධයෙන් කමිටු අවස්ථාවේ අපි මේ සාකච්ඡාවට භාජනය කර තිබෙනවා. මට පෙර කතා කරපු වෛද්‍ය නලින්ද ජාතික මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ මේ අතරින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධයෙන් එතුමා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් මමත් යම් අදහසක් ප්‍රකාශ කරන්නට හිටියේ ජාතික අධ්‍යාපන කොමිසම පිහිටෙව්වේ 80 දශකයේදී එදා පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයෙකු දිවංගත ලලිත් අතුලමුදලි මැතිතුමා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටෙව්වේ ජාතික අධ්‍යාපනයේ පිළිබඳව ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, ඒ කාලීනව ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව යාවත්කාලීන කිරීම, පරීක්ෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, එවැගේම ඒ නිර්දේශ කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපන අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක කිරීම. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තින්නේ මේ කාර්යභාරයට අද වෙනකොට කොයිතරම් දුරට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධ වී සිටිනවද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට පාසල්ට දරුවන් නැතුවත් කිරීමේදී, පාසල් වර්ගීකරණය කිරීමේදී, සම්පත් බෙදා දීමේදී, ඊළඟ අධ්‍යාපනයේ විශේෂයෙන් ගුණාත්මක අභාවය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, ගුරුවරුන්ගේ සුසුකම් තීන්දුව කිරීමේදී විවිධ ආකාරයෙන් චක්‍රලේඛන නිකුත් වෙලා විවිධ කාල වකවානුන් තුළ වෙනස් වෙමින් යනවා. දැන් මේ අධ්‍යාපන අමාත්‍යංශය මමත් අවුරුදු 5ක් හිටියා. හැබැයි ජාතික අධ්‍යාපන කොමිසම වසර 4කට වතාවක් සිය වාර්තාවන් නිකුත් කරනවා. එයි යම් යම් නිර්දේශයන් තියෙනවා. ජාතික අධ්‍යාපන කොමිසම බැඳී සිටින්නේ සිය වාර්තාව අධිකරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට. ඒ වාර්තාවේ තිබෙන නිර්දේශයන් අධිකරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයාට පවරනවා එහි තිබෙනා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ නිසා තමයි ඒක ස්වාධීන ආයතනයක් හැට තිබෙන්නේ. අද මෙහි ලේඛනගත වෙලා තිබෙන්නේ ඒ හේතුව නිසායි. ඇමතිවරයාට නෙමෙයි සම්බන්ධ වෙන්නේ ජාතික අධ්‍යාපන කොමිසම. ජනාධිපතිතුමාටයි වාග් කියන්නේ. ඒ තරම් භාර දූර කාර්යයක් තමයි ජාතික අධ්‍යාපන කොමිසමට පවරලා තියෙන්නේ. ඒ වගේම ස්වාධීනයි. ඒ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා තමයි ඒ ආකාරයෙන් ඒ ආයතන බිහි කරලා තින්නේ. මේක හැන්සාඩ් වාර්තාව කියවුවොත් ඇතුළොන්දිලි මැතිතුමා මේ පනත ඉදිරිපත් කිරීමේදී එහි තිබෙන භාර දූර භාවය වගකීම් ස්වරූපේ මේ සියල්ල පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමනම් දැන් ව්‍යවස්ථාදායකගේ අපේක්ෂා කරපු මේ කාර්යභාරය ජාතික අධ්‍යාපන කොමිසමෙන් වෙනවද කියන ප්‍රශ්නය තිබෙන්නේ. ඒ නිසා ජාතික අධ්‍යාපන කොමිසම නිසියාකාරයෙන් ඒ කාර්යය ඉටු කළා. ජනාධිපතිතුමාට කොමිසමේ වාර්තාව බාර දීලා ඒ නිශ්චිත කාල සීමාව තුලදී ඒක අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයාට පවරලා ඒ ක්‍රියාත්මක කරනවා නම් මුළු රටේම ජාතික ප්‍රතිපත්තියක් අනුව තමයි අධ්‍යාපන ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පිළිබඳව ජනතාවට එත්තු ගන්නන්න පුළුවන්. මේ කාර්යය සිදු වෙන්න ඕනේ. දැන් අපි දන්නවා ඒ මන්ත්‍රීතුමා කිව්වා වගේ එක එක කල්ල විවිධ ව්‍යාපෘතීන් වලින් පාසල් ලං හැදෙන්නවා. අදටත් එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. මොකද හේතුව එක අධ්‍යාපන අමාත්‍යංශය තියෙන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යුනිට් එක. අපි බලමු කොයිතරම් සාර්ථක ක්‍රියාත්මක වෙනවද කියලා. මට කියන්න බලන්න. කවද රිසර්ච් කරලා තින්නේ? කවද වාර්තා ඉදිරිපත් කරලා තින්නේ? ඒකට තමයි ජාතික අධ්‍යාපන කොමිසම තියෙන්නේ. කාර්ය මණ්ඩලයක් ඉන්නේ ඒකට. අනිත් එක මේ අධ්‍යාපනයේ දැන් සාමාන්‍යයෙන් පෙළ පොත්ල වීම අවුරුදු 8න් 8 වෙනස් වෙනවා. යවත් කාලීන වෙනවා. දැන් අද පෙළ පොතක් අරන් බලන්න බ්‍රිතාන්‍යයේ තිබෙන ලන්ඩන් ඕ ලෙවල් එක්සෑම් එකට ඉදිරිපත් කරන තිබෙන විෂය නිර්දේශ අනුව ලියන පොතක් මීට අවුරුදු කීපයකට කලින් තිබුණට වඩා අද වෙනස්. ඉදිරිපත් කිරීම, ඒ සැකස්ම, මේ සියල්ල වෙනස්. මොකද මම අවස්ථා දෙකකදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ටෙස්ටිං ඇන් ඉවලුවේෂන් යුනිට් එකට ගිහිල්ලා එයත් එක සාකච්ඡා කළා. මේ අය මෙහෙට කැඳවගෙන ඇවිල්ලා අපි වැඩසටහනක් ආරම්භ කළා ජාතික අධ්‍යාපන ආයතන නිසා විභාග දෙපාර්තමේන්තුවත් එක්ක. ඊට පස්සේ ඒක එතනින් නැවතුණා. එහෙම වෙන්න බෑ. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව තියෙනවා. එතකොට තමයි අපේ ඕ ලෙවල් සහතිකයට, ඒ ලෙවල් සහතිකයට එතනින් යා උපාධියට ඒ තියෙන පිළිගැනීම පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රමිතීන් අපි පවත්වාගෙන යාමෙන් පමණයි. ඒ වගේම අද විශේෂයෙන් මැදි ආදායම් ලබන රටක් හැටියට අපේ රටේ දෙමාපියන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය කියලා කියන්නේ හැම අතින්ම ගුණාත්මක භාවය තියෙන්න ඕනේ. ඒකේ මූලික වශයෙන් වැදගත් වෙනවා මානව සම්පත ගුණාත්මක භාවයෙන් යුතුව සකස් කර ගැනීම. අද ගත්තොත් එහෙම පුවත්පතක දකින්න ලැබෙනවා ආවල් පාසලේ ගුරුවරු නැහැ කියලා දෙමාපිය උද්ඝෝෂණය. දෙමාපිය උද්ඝෝෂණය කරනකම් ඉන්න ඕනේ නැහැ පාසලක ගුරුවරු ටික ලබා දෙන්න. ටීචර් ඩිප්ලොයිමන්ට් එක. ඒක අද සිදු වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක නිසා ජාතික අධ්‍යාපන කොමිසම මං මේ අවස්ථාවේදී මං අවධානය යොමු කරනවා ඍජුවම අතිගරු ජනාධිපතිතුමාට වග කියන්න ඕනේ සිය වාර්තාව වර්ෂ 4කට වතාවක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒකත් එක්ක බාර දෙන්න ඕනේ. එතකොට තමයි ඒක ජාතික ප්‍රතිපත්තියක් හැටියට එතනින් එහාට ගිහිල්ලා ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව මං අවධානය යොමු කරනවා. මොකද හේතුව මේ කාරණේ තාම වැදගත් කියලා මේ රටේ සමස්ත ජනතාවටම. ඊළඟට අතිගරු ජනාධිපතිතුමාගේ වැසිෂ්‍යත්වයේ ප්‍රධාන කරුණු ගණනාවක් තියෙනවා. මම මෙහිදී සඳහන් කරන්න ඕනේ 2017 වර්ෂය දිලිඳුකම පිටු දැකීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළා තියෙනවා. මේ සංවර්ධන කාර්යයන් සඳහා අපේක්ෂිත මුදල රුපියල් මිලියන 12000ක්. ඒ මිලියන 12000 වර්ෂයේ මුල සිටම ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය වෙලා තිබෙනවා. දැන් මොකද්ද මේ දිලිඳුකම පිටු දැකීමේ මේ ව්‍යාපෘතිය ඇයි ජනාධිපති ඒ වැසිෂ්‍යට යටත් කළ දෙන්නේ? එහිදී වෙන්නව වැදගත්කම නිසා. දැන් අපි දන්නවා 2015 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉලක්ක 17ක් 2030 සපුරා ගත යුතු. ඒකේ පළවෙනි කාර්යය තමයි දිලිඳුකම පිටු දැකීම. ඒ අවුරුදු 15 තුල හැබැයි ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහි වැදගත්කම වටහා ගැනීම නිසා තමයි ජනාධිපතිතුමාගේ වැසිෂ්‍යට ඇතුළත් කළ ජනාධිපති කාර්යාලය මගින් මේ වැඩපිළිවෙළ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා දැනට සමාජ සුබසාධන සහ සයිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ක්‍රියාත්මක වැඩසටහන ඒකාබද්ධ කළා. මේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමත් එකවර ක්‍රියාත්මක කරගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මේ ප්‍රතිපාදනය වෙන් කළා තිනවා. ඒ නිසා මෙහිදීම අවධානය යොමු කරන විශේෂයෙන්ම අපේ රටේ දිලිඳුකම් පිටු දැකීමේ ඒ වගකීම් සම්භාරයක් මේ ව්‍යාපෘති යටතට යටත් වෙලා තිබෙනවා කියන කාරණය.
විනාඩි දෙකක් තිබෙනවා.
ඊළඟට ගත්තොත් සංවර්ධනා විශේෂ ව්‍යාපෘති අංශය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ඒකට සම්බන්ධ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන දරුවන් සුරකිම ජාතික වැඩසටහන මේ පහම තිරසර සංවර්ධන ඉලක්ක 17න් විෂයන් පහකට වැඩි අදාළ වෙනවා. මේ පහ හරියට ගත්තොත් එහෙම බෙදලා තින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයටපත් කළ තින තිරසර සංවර්ධන වැඩසටහනේ ඉලක්ක 17න්. දැන් මෙහිදී ඒ වගේ මම සඳහන් කරන්න ඕනේ මේ සඳහන් නොවූ තව කාරණයක් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් එක සඳහන් කරලා තිබුණේ blue and green economy. අත් වශයෙන්ම මෙන්න මේක තමයි අවශ්‍යතාවය. අද ලෝකයේ සෑම රටක්ම අංක එකේ ප්‍රමුඛතාවයක් දෙනවා ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්. දැන් අපි එහෙම වැඩසටහනක් අවශ්‍ය වෙනවා. දැන් ඒ පිළිබඳව වගකීමත් ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනට ඇතුළත් කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි මුළු ලෝකයේම අවධානය මේ සෑම රටක්ම වෙන්වෙන් වශයෙන් ආහාර සුරක්ෂිතා වැඩසටහනට ප්‍රමුඛතාවය දීලා තිනවා. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, කල් තබා ගැනීම, තව තාක්ෂණයෙන් හඳුන්වා දීම මෙන්න මේ ආදී වශයෙන් මෙහිදී මුහුදත් ගොඩබිමත් කියන මේ දෙකම එකට මුසු වෙච්ච ආර්ථිකයක් කරා යන්න ඕනේ කියන කාරණේ තමයි blue and green economy කියන එකෙන් එතනින් අදහස් වුණේ. ඒකට සම්බන්ධයි පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන. එසදා 2016-18 අවුරුදු තුනේ වැඩසටහන මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. එසඳහා පාසල් දරුවන් අදාළ සියලු ආයතන මේ සියල්ල සම්බන්ධ කරගෙන ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මොකද මේ පළවෙනි එකට දෙවෙනි එක සම්බන්ධයි. ඊළඟට ගත්තොත් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන. ඒක ඒ ආකාරයෙන්ම මේ වැඩසටහන් ප්‍රධාන වශයෙන්ම තුනක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිපත්ති හා නීති සම්පාදන ක්‍රියාත්මක කිරීම හා වැටලීම් සිදු කිරීම, ප්‍රතිකාර පුනරුත්ථාපනය, නිවාරණ විශේෂයෙන් පාසල් දූ දරුවන් හා තාරුණ්‍ය මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීම වළක්වා ගැනීම දිස්ත්‍රික් පදනමින් මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පාත්වල අවසන් කළා තිනවා. ඊළඟට වකෝඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන විශේෂයෙන් උතුරුමැද උතුර දැන් වයඹට ඇවිල්ලා තිනවා. වෙනත් ප්‍රදේශ දැන් මෙතන ප්‍රධාන ප්‍රශ්න වෙලා තින්නේ මේ මූලය හඳුනා නොගත්ත මේ වන විට විවිධ ආයතන මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් පරීක්ෂණ පවත්වාගෙන යනවා. හැබැයි අවසාන නිගමනයකට තාම එළඹිලා නැහැ. මෙන්න මේ හේතු සාධකයේ නිසයි වෙන්නේ කියලා. නමුත් අනුමාන වශයෙන් පොහොර භාවිත රසායනික පොහොර භාවිත අවම කිරීම, ලවණ සහිත ජලය බීම අවම කර ගැනීම, පිරිසුදු ජලය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම සහ රෝගේ වැළඳුණු අයගේ රෝග නිවාරණය සහ වැළඳීම වළක්වා ගැනීමට ගෙන යන වැඩසටහන මෙයින් විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම අවසාන ඊළඟ වැඩසටහන හැටියට දරුවන් සිරිකුම් වැඩසටහන මම හිතන්නේ මෙහි වැදගත්කම අපි කවුරුත් දැක්ක පසුගිය කාලය තුල මේ රටේ සිදුණු විවිධ අවස්ථාවලදී මාධ්‍ය මගින් අනාවරණය වෙච්ච විශේෂයෙන්ම දරුදරියන් මත්ද්‍රව්‍යවලට අහසු වීම, ඒ වගේම විවිධ ආකාරයේ අඩන්තේටම ලක්වීම වළක්වා ගැනීම මෙහිදී ඊටම වැදගත් වෙනවා. මේ ප්‍රධාන කරුණු සියල්ලම තිරසාර සංවර්ධන වැඩසටහනට අදාළයි. ඒ වගේම එහි තිබෙන වැදගත්කම නිසා තමයි අතිකරු ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලය මගින් විශේෂ වැඩසටහනට ජාතික වැඩසටහනට ක්‍රියාත්මක වන්නේ. මේ පිළිබඳව ඒ ප්‍රතිපාදන වෙන් කරලා දීලා ඒ ඉතාම සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ කාර්ය සාධක බලකෑන් අනුව කියන එක සදාන් කරගනිමින් සදාන් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. විනාඩි ගෞරව උදේ ගම්මන් පිළමන්තුතුමා.
ගරු සභාපතිතුමනි, වර්තමාන ආණ්ඩුවේ නායකයින් විපක්ෂයේ සිටින සමයේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභාව විනාශ කළා. මේ නිසා අද රට දැවැන්ත අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මේ රටේ හැම විනාශයකටම මුල මේ ස්වාධීන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ආපු 18 වන සංශෝධනයේ කියලා. අනාගත ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ සුන්දර වූ සීනයක් ජනතාවට විකුණුවා. ජනතාවට හිතෙන්න පටන් ගත්තා හිරු නැගෙන්නේ, තරු දිලෙන්නේ, මල් පිපෙන්නේ ස්වාධීන කොමිෂන් සභා නිසාය. මේක නොතිබුණොත් රට නතර වෙන්න ඉඩ තියෙනවා අය. රට නෙවෙයි ගරු සභාපතිතුමනි, ලෝකයේම නතර වෙන්න ඉඩ තියෙනවා අය. ඒ නිසා වහාම මේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීමට එන අයට ජනවරම ලබා දිය යුතුය කියලා. ජනවරම ලබා දුන්නා. දැන් මේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ කාරණය සම්බන්ධයෙන් එදා විපක්ෂයේ කොච්චර සක්‍රීයව කටයුතු කරාද කියනවනම් මේක ජාත්‍යන්තරයටත් අරන් ගියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකාවේ අනුග්‍රහයෙන් එන යෝජනාවල ස්වාධීන කොමිෂන් සභා තිබිය යුතුය කියන කොටස එකතු කරන්න ඇමරිකාව අමතක කරේ නැහැ. ගරු සභාපතිතුමනි, මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්වාධීන කොමිෂන් සභා මෙච්චර හොඳ රටක් කරගෙන යෑමට අත්‍යවශ්‍ය දෙයක් නම් ඇයි හදෙයියනේ අපට කී කියා ඉන්න කලින් ඒගොල්ලෝ එක් කරගන්නේ නැත්තේ? ඇමරිකානු ආණ්ඩුව ඇමරිකාවටත් වඩා ලංකාවට ආදරේද? දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා අලුත් ජනාධිපතිවරයෙක් විදිහට තෝරාගෙන ඉන්නවා. එතුමා තනතුර බාරගත්තම ඇමරිකාවේ අලුත් පත්වීම 6000ක් ජනාධිපතිවරයා කරනවා. ජනාධිපති දුර කාලයේ සිටිනකොට තවත් පත්වීම 8000ක් කරනවා. පත්වීම 14000ක් ජනාධිපතිවරයා කරනවා. ඇමරිකාවේ ස්වාධීන කොමිෂන් සභා නැහැ. ඇත්තෙම ගරු සභාපතිතුමනි, මේ ස්වාධීන කොමිෂන් සභා ගෙනෙමින් ලෝකේ පුරාම තුන්වෙනි ලෝකේ රටවලට එන්ජීඕ ක්‍රියාකාරීන් පුරවමින් තුන්වෙනි ලෝකේ රාජ්‍යයන් දුර්වල කිරීම තමයි ඇමරිකාවේ උපාය වෙලා තියෙන්නේ. අන්න ඒ නිසායි ඇමරිකාවට හොඳ නැති ස්වාධීන කොමිෂන් සභා ලංකාව කළ යුතුයයි ඇමරිකාව විසින් බල කරමින් ජාත්‍යන්තර යෝජනා අරගෙන එන්නේ. කොහොම නමුත් අපි දැන් ස්වාධීන කොමිෂන් සභා ගෙනාවා. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? කරු සභාපතිතුමනි, මගේ අදහස නම් ජනතාව වරමක් දෙන රාජ්‍ය නායකයා අතපය බඳින්නේ නැතුව ජනවරම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නායකයාට නිදහස තියෙන්න ඕනි. හැබැයි රාජ්‍ය නායකයා ඒ දේ හරියට කරනවද කියලා බලන්න අධිකරණේ මැතිවරණ අල්ලස්සෝ දූෂණ විගණන මෙන්න මේ ක්‍රියාවලිය ස්වාධීන වෙන්න ඕනි. රාජ්‍යාන්තරණය මෙහෙවීමේ බලය රාජ්‍ය නායකයාට තියෙන්න ඕනේ, අර ඇමරිකාව වගේ. හැබැයි ආ වැඩේ හරියට කරනවද කියලා බලන්න තියෙන අධීක්ෂණ ආයතන ටික ස්වාධීන වෙන්න ඕනේ. කොහොම හරි සභාපතිතුමනි, අපි හැරිලා දැන් බලන්න ඕනි ජනාධිපති වර්ණයේදී විකුණුපු සීනේ මහ පොළොවේ සැබෑවි තිබෙනවද? කොමිෂන් ස්වාධීන කොමිෂන් සභා පිහිටවන්න ජනවරමක් ලබා ගත්ත අතිගරු ජනාධිපතිතුමන් මේ ගරු සභාවේ සිටීමෙන් අපි සන්තෝෂ වෙනවා. අතිගරු ජනාධිපතිතුමාට ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා ඔක්තෝබර් මාසේ 12 වෙනිදා අල්ලස් කොමිසම පොලිසිය වැඩ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකටයි. ඔවුන් දේශපාලනයෙන් ස්වාධීන වෙලා නැහැ. එහෙනම් ගරු සභාපතිතුමනි, මේ ගරු පාර්ලිමේන්තුට විතරක් නෙවෙයි, එතුමාට ඒ ජනවරම දුන්න ජනතාවට පරම වූ අයිතියක් තියෙනවා. කාගේ දේශපාලන න්‍යාය පත්‍රයට මේ ස්වාධීන කරගන්න පත් කරගත්ත ආයතන කටයුතු කරනවාද කියලා දැනගන්න. එතුමා නුදුරු අනාගතයේ මේක හෙළි කරයි කියලා අපි හිතනවා. කාගේ න්‍යාය පත්‍රයක්ද? එතුමාගේ න්‍යාය පත්‍ර නැහැ, එතුමා එහෙම කියන්නේ නැහැ. ගරු අගමැතිතුමාගේ න්‍යාය පත්‍රයක්ද? ගරු විපක්ෂ නායකතුමාගේ න්‍යාය පත්‍රයක්ද? ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ න්‍යාය පත්‍රයක් අනුවද මේ ආයතන කටයුතු කරන්නේ කියලා දැනගැනීමේ පරම අයිතියක් පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්න අපිට වගේම මේ රටේ එතුමට ඡන්දෙ දුන්නු සෑම ඡන්දදායකටම අයිතියක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, අපේ මේ යහපාලනය කියන ක්‍රියාවලියේ අතිශයින්ම වැදගත් දෙයක් තමයි විගණනය. ස්වාධීන විගණන ක්‍රියාවලියක් ඉටු කර ගැනීමේ හැකියාව. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ දිනසීය වැඩසටහන ඉතාම ප්‍රමුඛතා පදනමින් 2015 පෙබරවාරි මාසේ 19 වෙනිදා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි කියලා තමන්ගේ දිනසීය වැඩසටහනට ඇතුළත් කරේ. දිනසීය නෙවෙයි ගරු සභාපතිතුමනි, දින 500 ගත වෙලත් තාම ජාතික විගණන පනත මේ ගරු සභාවට ඇවිල්ලා නැහැ. හදලා ඉවරයි. ඇවිල්ලා නැහැ නෙවෙයි, ගේන්න ඉඩ දෙන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා දැනගන්න අතිගරු ජනාධිපතිතුමා දැනගත යුතුයි. අති ගරු සභාපතිතුමනි, 2016 මාර්තු මාසේ 24 වෙනිදා මේ පනත හදලා මේ ඔබතුමා දන්නවා ඇති, මේ වෙන විටත් 2015 දෙසැම්බර් මාසේ ජාතික විගණන කොමිසම පත් කරා. අද කොමසාරිස්වරුන්ට පඩි ගෙවනවා, කාර්යාල නඩත්තු කරනවා, කාර්ය මණ්ඩල නඩත්තු කරනවා. හැබැයි ඒ අයට කරන්න වැඩක් නැහැ. ඒ අයගේ වැඩ කිරීමට බලය ලබා දෙන ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට සම්මත කරගන්නේ නැහැ. කොහෙද මේක හිර වුණේ? ගරු සභාපතිතුමනි, 2016 මාර්තු 24 වෙනිදා තමන්ගේ නිරීක්ෂණ නීතිපතිවරයා ලබා දෙනවා අගමැතිතුමාට. ඊළඟට මේ විගණන පනත් කැටුම්පත අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තු ඇමති අනුකාරක සභාව පත් කරනවා. ඒ අනුකමිටුව තමන්ගේ නිරීක්ෂණ ඉතාම ඉක්මනින් ලබා දුන්නා කියලා අපට ආරංචි. ඊට පස්සේ මේ ඊළඟ ක්‍රියාවලිය ඉටු කළා. පනත හදලා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීම සඳහා අපට තියෙන තොරතුරු අනුව මේ අවුරුද්දේ මැයි මාසේ අගමැති උපදේශක චරිත රත්වත්තේ මැතිතුමාට බාර වෙනවා. විගණන පනත් කෙටුම්පත අවසානවරට දැක ඇත්තේ චරිත රත්වත්තේ මැතිතුමා ගාවය. ඊට පසු මේක අතුරුදහන් වී ඇත. ඒ නිසා යහපාලනයේ පිළිබඳ දිනෙන් දින දිනවකවානු නියම කරමින් ජනවරමක් ලබාගත් අතිගරු ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. මේ අතුරුදහන් වූ විගණන පනත් කෙටුම්පත සොයාගෙන මේ ගරු සභාවට එවලා මේ පාර්ලිමේන්තුව සැදී පැහැදී ඉන්න අතිගරු ජනාධිපතිතුමනි, මේක සම්මත කරන්න. ඒක එහෙම සම්මත කරොත් තමයි යහපාලන සැබෑ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. අද මේ රටේ ලොකුවට අපි කතා කරා මහා බැංකු බැඳුම් කර වංචාව ගැන. ඒ පිළිබඳ රට බලාපොරොත්තු තියාගෙන හිටියේ කෝප් කමිටුව දිහා. නමුත් ගරු සභාපතිතුමනි, කෝප් කමිටුව කියන්නේ පුරන්න පුළුවන් නමුත් හපා කන්න බැරි බල්ලෙක්. ඇයි අපි එහෙම කියන්නේ? කෝප් කමිටුවට දඬුවම් ලබා දෙන්න බෑ, කෝප් කමිටුවට දඩයක් දීම කරන්න බෑ. කෝප් කමිටුවට පුළුවන් වන්නේ නිර්දේශයක් ලබා දීම පමණයි. කෝප් කමිටුව දැන් නිර්දේශ ලබා දීලා ඉවරයි. ඒ ක්‍රියාවලිය එතනින් නතර වෙලා තිබෙනවා. හැබැයි ජාතික විගණන පනත සම්මත කරලා තිබුණා නම් ජාතික විගණන කොමිසමට හැකියාව තියෙනවා රජයේ නිලධාරීගේ තීන්දුවකින් දූෂණයකින් වංචාවකින් රටට හානියක් වෙලා තිබෙනවා නම් ඒ මුදල ගණනය කරලා නිලධාරියාගෙන් අය කරන්න. මේ පනත සම්මත වී තිබුණා නම් බැඳුම් කර මගඩිය හරහා බෑනා විසින් උපයන ලද රුපියල් බිලියන ගණනක අයිතු ලාභය මාමාගෙන් අයකර ගැනීමට හොඳටෝම ඉඩකඩ තිබුණා. ගරු ජනාධිපතිතුමනි, ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමනි, රටේ ජනතාවට සැකයක් ඇති වෙලා තිබෙනවා. විපක්ෂයේ ඉන්න අපිවත් රටේ ඉන්න ජනතාවවත් ආණ්ඩුව ඇතුලේ සිදුවෙන දූෂණ ගැන දන්නේ නැහැ. ආණ්ඩුව මේ පනත ඉදිරිපත් කරන්න මෙතරම් බය. ආණ්ඩුවේ දූෂණ විගණන නිලධාරීන් අතින් එළිවේවි කියන බයෙන් මේ පනත යටපත් කරමින් ඉන්නවා කියන හැඟීමක් අදහසක් අද සමාජගත වෙලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා පත් කරපු විගණකාධිපතිතුමන් ඉතා හොඳ කාර්යභාරයක් කරනවා. එතුමා තමයි නිල වශයෙන් රටට ඉස්සල්ලාම කිව්වේ මහා බැංකු බැඳුම් කර වංචාවක් සිදු වෙලා තිබෙනවා කියලා. එතෙක් අපි කිව්ව දේවල් නොනිල මතයන්. ඒට අවශ්‍ය සද්භාවය ලැබුණේ, පිළිගැනීම ලැබුණේ විගණකාධිපතිතුරයාගේ ප්‍රකාශයන් සමග. ඒ නිලධාරියා වඩ වඩා ශක්තිමත් කරන්න අපි කවුරු හරි බය වෙනවා නම් අපි අතින් මේ රාජ්‍යයට බරපතල වැරදි සිද්ධ වෙලා තියෙනවා කියන එකයි නිගමනය කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි අවධානය යොමු කරන්න ඕන ඊළඟ කාරණේ තමයි මේ ව්‍යවස්ථාදායක සභාව. අපේ ස්වාධීන කමිෂන් සභාවලටත් සමාජිකයන් පත් කරන උත්තරීතර ආයතනය. මේ ආයතනය කරන පත්වීම් අද ආන්දෝලනාත්මක වෙලා තිබෙනවා. අපි දන්නවා අද මේ පත්වීම් සිද්ධ වෙන්නේ මූණ බලලද තමන්ගේ මනදොල සපුරන අයට පත්වීම් ලබා දෙනවද කියන්න කවුරුවත් දන්නේ නැහැ. මේ ව්‍යවස්ථාදායක සභාව තමන්ගේ පත්වීම් කරන ආකාරය පිළිබඳ රීති හදලා ඒ රීති ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා මේ ගරු සභාවට තෙවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඌ 3 වගන්තියෙන් ව්‍යවස්ථාදායක සභාව බැඳිලා ඉන්නවා. නමුත් ගරු සභාපතිතුමනි, අද වනතුරු රීති ගැසට් කරලත් නැහැ, මේ සභාවට එවලත් නැහැ. ඒ නිසා ඉතාම ආන්දෝලනාත්මක පත්වීම් ව්‍යවස්ථාදායක සභාවෙන් සිද්ධ වෙලා තිබෙනවා. අපි ගමු මේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට. මේ උත්තරීතර ආයතනයේ අසමත් වීමේ ප්‍රතිඵලය තමයි නීතිය නවන පොලිස්පතිවරයෙකුත් නීතිය කොත්තු දමන නීතිපතිවරයෙකුත් මේ රටට පත්වීම. ගරු සභාපතිතුමනි, රීතියක් නැති තැන, නිශ්චිත නීති රීති හදලා නැති තැන සම්ප්‍රදාය වෙලා තිබ්බේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට අදාළ පත්වීම ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට පත්වීම දෙන්න නොහැකිතාවයක් තිබෙනවා නම් විනය ප්‍රශ්න, අකාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්න, දූෂණ වංචා විමර්ශන සිදුවීම වැනි කාරණා මත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ලබා දීමට නොහැකි නම් ජ්‍යෙෂ්ඨයාට ලබා නොදෙන්නේ ඇයි කියන එක හේතු දක්වලා ඊළඟ ඉන්න කෙනාට දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් පොලිස්පති තනතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති SM වික්‍රමසිංහ මහත්මයා තමයි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා. එතුමාට ඒ පදවිය දෙන්න බැරි නම් ඇයි එතුමාට නොදෙන්නේ කියන එක රටට කියලයි ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන පූජිත ජයසුන්දර මහතා පත් කළ යුතුව තිබුණේ. හැබැයි අද වනතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහත්තයාට මේ තනතුර නොලැබුණේ ඇයි කියලා තමන්ගේ අඩුපාඩුවක් හදාගන්න හරි එතුමා දන්නෙත් නැහැ, රට දන්නෙත් නැහැ. එහෙමනම් මූණ බලා තමන්ගේ මනදොල සපුරන අයට පත්වීම් දීමක් සිද්ධ වෙනවා කියලා රටේ ජනතාවට සැක කරන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, අද මුළු රටම දන්නවා පොලිස්පතිතුමා විරුද්ධ පක්ෂයේ දේශපාලකයේ නීතියේ රෑනට හවු කරගන්න ඕන වුණාම නීතිය පිටතට නවනවා, සමාවෙන්න නීතිය ඇතුළට නවනවා. ඒ වගේම ආණ්ඩුවේ හෙංචයියෙක් නීතියෙන් බේරගන්න ඕනි නම් නීතිය පිටතට නවනවා. එතුමා එහෙම කරන එක සාධාරණයි. එතුමාට හිතෙන්න පුළුවන් අනේ වෙන කෙනෙකුට යන්න ගිය පොලිස්පති ධූරය මට ලබා දීමට මමත් කළ ගුණ සැලකිය යුතුයි කියලා. ඒ වගේම නීතිපති ධූරය ගත්තොත් ඔය ප්‍රශ්න ඔය විදිහටම තිබෙනවා. ජ්‍යෙෂ්ඨත්වය අනුව බැලුවොත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වී සිටියේ සොලිසිටර් ජෙනරල් සුවද ගම්ලත් මහතා. එහෙමයි කියලා එතුමාට දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි එතුමාට ඒ තනතුර නොදී දෙවරියට ජ්‍යෙෂ්ඨ නිලධාරියාට තනතුර ලබා දීමට හේතුව රීති තිබ්බනම් ලකුණු දුන්නු ක්‍රමය රටම දන්නවා. රීති නැත්තම් ජ්‍යෙෂ්ඨයාට ලබා නොදීමේ හේතුව රටත් ව්‍යවස්ථාදායක සභාවක් කියන මේ පාර්ලිමේන්තුවත් දැනගත යුතුයි. අද වෙනතුරු අපි දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? නීතිපතිතුමා තමන්ට නොලැබිය යුතු තනතුරක් ලබා දීම පිළිබඳ ආණ්ඩුවට කළගුණ සලකනවා. මේ පිළිබඳ ගරු සභාපතිතුමනි, මටම පෞද්ගලික අත්දැකීම් දෙකක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණාම 2015 ජනවාරි මාසේ 14 වෙනිදා ගරු විදේශ අමාත්‍යතුමා අපරාධ පරීක්ෂණ අංශයට පැමිණිල්ලක් කළා. ජනවාරි මාසේ 8 වෙනිදා රාත්‍රියේ අර්ලියගා මන්දිරයේ හමුදා බලය යොදා මැතිවරණ ප්‍රතිඵල වෙනස් කර ආණ්ඩු බලය බලින් රඳවා ගැනීමේ කුමන්ත්‍රණයක් තිබුණා කියලා. මගේ නමත් සැකකරුවෙක් ඉදිරියට නම් කරා. මාව තමයි ජනවාරි මාසේ 21 වෙනිදා ඉස්සෙල්ලාම ප්‍රශ්න කළේ.
හරි, දෙකක් තිබෙනවා ඔබතුමාට.
ගරු සභාපතිතුමනි, විදේශ ඇමතිතුමා තමන්ගේ පැමිණිල්ල සඳහන් කරනවා ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින්ම වැදගත් කරුණක් බැවින් මෙය හැකි ඉක්මනින් පරීක්ෂණය පවත්වන්න කියලා. කාරණේ අතිශයින් වැදගත්. පැමිණිලිකරු රටේ විදේශ අමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රධානියෙක්. අද වෙනතුරු ඒ පැමිණිල්ලට වෙච්ච දෙයක් නැහැ. මම නීති ආසාමේ අමාත්‍යතුමාගේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. එතුමා කිව්වා අපි කඩිනමින් පරීක්ෂණ කරලා පෙබරවාරි මාසෙම නීතිපතිතුමාට යැව්වා කියලා. නීතිපතිතුමා වසර දෙකකට ආසන්න කාලයක් තමන්ගේ උපදෙස් ලබා නොදෙමින් ඉන්නවා. හැබැයි ගරු සභාපතිතුමනි, සිල් බිඳගත් ඇමති කෙනෙක්ගේ පෙළඹවීමෙන් මට එරෙහිව පැමිණිල්ලක් කරාම පොලිසියෙන් ලිපිගොනුව ගියාම ශ්‍රී ලංකා වාර්තාවක් පවත්වමින් පැය 24ක් ඇතුළත නීතිපතිවරයා කාර්යක්ෂමව උපදේශ ලබා දෙනවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. රක්ෂිත බන්ධනාගාරයේදී මට හම්බුණා නීතිපති උපදෙස් නොලැබීම නිසා සමහර කොටි සැකකරුවන් වසර 10කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. එතකොට නීතිපතිවරයා සමහර තැන්වලදී අතිශයින්ම අකාර්යක්ෂම වෙනවා, සමහර තැන්වලදී අසාමාන්‍ය ලෙස කාර්යක්ෂම වෙනවා. මොකටද? කළගුණ සැලකීමට. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නීතිපති පොලිස්පතිගේ හැසිරීම 19 වෙනි සංශෝධනයේ පැමිණීමට පෙර ඒ තනතුරු දරපු අයගේ හැසිරීමත් එක්ක සංසන්දනාත්මකව බැලුවොත් ගරු සභාපතිතුමනි තත්වය නරක අතටයි පිරිහිලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් අසිගරු ජනාධිපතිතුමා මෙතන ඉන්න නිසා මේ කාරණේ සිහිපත් කළ යුතුයි. දෙරණ නාලිකාවට අපූරු ලිපියක් ඇවිල්ලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා සම්බන්ධයෙන්. එතුමාගේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා කතාව සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි කාරණා විකෘති කරලා තිබෙනවා කියලා නිදාසර කරුණු දක්වන්න කියලා මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරය දෙරණ නාලිකාවට නියම කරනවා. දෙරණ නාලිකාව පිළිතුරු විදිහට කියන්නේ අතිශයම වැදගත් අතිගරු ජනාධිපතිතුමාන්ටත් අපි විකෘති කළායි කියලා අපේ ප්‍රවෘත්ති ගියේ කොටස ඒ ආකාරයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මාධ්‍යාංශය මෙම කාරණය පිළිබඳ නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ 4 වන ඡේදයේ ඒ ආකාරයෙන්ම තිබෙනවා. මාධ්‍ය නාලිකාවකට ජනාධිපතිතුමාගේ කතාව විකෘති කිරීමේ දුෂ්ට චේතනාවක් තිබුණා මේකෙමු. ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්නේ ජනාධිපතිතුමාට අතිශයින්ම හිතවත් ජනාධිපතිතුමාගේ නියමය අනුව කටයුතු කරන නිලධාරී. වෙයි මේ අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමාට කෙතරම් වැඩි කාලයක් වෙන් කළත් ප්‍රවෘත්තිවලදී ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව ඉදිරිපත් කරන්න බෑ. අනිවාර්යෙන් සංස්කරණය කළ යුතුයි. හැබැයි සංස්කරණය කරද්දී හරයට හානියක් වෙන්න බෑ. ඒක අපි හැමෝම පිළිගත යුතු කාරණයක්. නමුත් ගරු සභාපතිතුමනි ජනාධිපති මාධ්‍යාංශයේ විසින් ජනාධිපතිතුමාගේ කතාව සාරාංශ කරද්දී පද යෙදූ විදියටමයි දෙරණ නාලිකාවත් වචන පාවිච්චි කළ තිබෙන්නේ. එහෙමනම් දෙරණ නාලිකාව මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ කතාව විකෘති කළා කියලා චෝදනා කරමින් නිදාසට කරුණු විමසනවා. ලියුමේ දිනේ කවදද? 2016 නොවැම්බර් මාසේ 11.
දැන් අවසන් කරා.
හැබැයි ලිපිය ලබා දෙන්නේ නොවැම්බර් මාසේ 17 වෙනිදා. එතකොට ගරු සභාපතිතුමනි පැය 24ක්වත් නැහැ ලිපියේ දින සිට දින 7ක් ඇතුළත නිදාසට කරුණු දක්වන්න කියද්දී පැය 24ක්වත් ඉතුරු කළා නැහැ. නීති උපදේශ මත ලිපියේ ලැබුණේ 17 නිසා 17 සිට දින 7කින් කරුණු දක්වන්නම් කියලා එය දැනුම් දෙනවා. මම ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ CSN නාලිකාවේ මේ වෙනකොට බලපත්‍රයත් හිටුවලා හියෝගේම හිරු ටීවී නාලිකාවටත් මේ ආකාරයෙන්ම තර්ජනය කරපු ලිපියක් අතිගරු ජනාධිපතිතුමාගේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හැසිරීම ප්‍රකාශනය කිරීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන්ම තර්ජනය කළ ලිපියක් එව මාධ්‍ය ලේකම්තුමා. දැන් මේ දෙරණ නාලිකාවට අත තියලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමනි එක්තරා වඳුරෙක් රජතුමාගේ ඇඟේ මැස්සෝ වහලා ඉඳිද්දී රජතුමා මැස්සගෙන් බේරගන්න කඩුවෙන් කෙටුවලු. හැබැයි අවසානයේදී සිද්ධ වුණේ රජතුමා මිය යෑම පමණයි. ඒ නිසා මෙවැනි නිලධාරීන්ගෙන් ඔබතුමා ප්‍රවේශම් වෙන්න කියන එක සිහිපත් කරමින් ලකුණු දමා ගැනීමට කැහගාන මන්ත්‍රීවරුන්ට වැඩි වැඩියෙන් වරප්‍රසාද දීමට ඔබතුමා කාරුණික වෙන්න කියලා තිල්ලා සිටිමින් මම නියන වෙනවා. සියලු දෙනාටම
තෙරුවන් සරණයි. මීළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා,
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද දින කාරක සභා අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ කොමිෂන් සභා සහ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැල් ශීර්ෂය තුළ කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇත්තටම මම මුලින්ම මේ පිළිබඳව අදහස් දක්වන්නට කලින් අපේ ගරු උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා මට ප්‍රථමයෙන් කතා කළා. බොහෝ මැසිවිලි නැගුවා. එතුමන්ට අධිකරණ සේවා කොමිෂන් සභා ගැන, ඒ වගේම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ස්වාධීන කොමිෂන් පිළිබඳව අද ලැජ්ජාවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් කමක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය සින්නක්කරයට ලියාගන්න කියලා 18 වෙනි සංශෝධනයට අත උස්සලා අද ඒ කණ්ඩායම ලැජ්ජ නැතුව අද කොමිෂන් සභාවල තිබිද ස්ථාපිත කිරීම පිළිබඳව කතා කරනවා. ඒ විතරක් නෙමෙයි, එතුමන්ලාගේ කාලය තුල මේවා නිකන් බෝඩ් ලෑල්ලට තිබුණේ. නමුත් අද යම් යම් අඩුපාඩුකම් තිබුණත් අද සාධාන සහ යුක්ති සහගත ලෙස මේව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිදහස අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ලබා දීලා තිබෙනවා. කොප් කමිටුව, පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව, අද ඒකේ පත්තුනේ කවුද? දේක පත්වෙල තියන්න සුලින් හඳුන් නැති ජනතාමිත්තු පෙරමුණේ මන්ත්‍රීවරයා. එහෙම අපිට ඕන විදියට හොරකං කරන්න, අපට ඕන විදියට තක්කඩිකම් කරන්න, අපට ඕන විදියට නීතිය පැත්තකට දාලා කටයුතු කරන්න ඕන නම් මේකට ඕන තරම් අපේ මන්ත්‍රීවරු හිටියා. ඊයේ 162ක් මේකට ඡන්ද දීලා මේ තුරෙන් දෙහික බලයක් ගත්ත අපට ඕන කෙනෙක් පත් කරන්න තිබුණා. තොරතුරු දැනගැනීමේ පනත අවුරුදු ගණනාවකින් මම දන්නවා ගරු කරු ජයසූරිය හිටපු ගරු මන්ත්‍රීතුමා කථානායකතුමාද එදා පෞද්ගලික මන්ත්‍රීවරයෙක් හැටියට ඉදිරිපත් කරපු යෝජනාව කුණු කූඩයට දැම්මා. මේ වගේ කතා කරන අයට තමයි අද සාධාරණත්වය පිළිබඳ යුක්තිය පිළිබඳව ඒකම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරන්නේ. එතුමා කතා කරන මාධ්‍ය නිදහස ගැන මට පුදුමයි. ඩලස් අලහපෙරු මැතිතුමා මම ඒ දවස්වල රාවේ එතුමා ලියනකොට ඒ ලිපි බැලුවා. මොන තරම් යුක්ති සහගත ලෙස මොන තරම් සාධාරණ ලෙස කතා කරාද කියලා. හැබැයි ප්‍රගීත් එක්නලි ගොඩලා අරගෙන යනකොට අතුරු දහන් කරනකොට ලසන්ත වික්‍රමතුංගලා මහපාරේ මරලා දානකොට ඒ විතරක් නෙමෙයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අර අපේ ගම් ප්‍රදේශී පිහිටපු පෝද්දල ජයන්තල මහත්තයලාගේ අතපය කඩලා දානකොට මේ සානුකම්පිතව අද මේ මාධ්‍යවේදීන් ගැන හිතන මාධ්‍ය ආයතන පිළිබඳ කිඹුල් කඳුළු හෙලන ඒ අය එදා වැඩ කරේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ වැය ශීර්ෂය පිළිබඳවත් කතා කරන්න ඕන. මොකද දැන් අහනවා මොකද මෙච්චර මේ සල්ලි වැඩි කියලා දීලා තිනා දීමනා. එදා 162ක් දොඩංගොඩ වගේ බදාගෙන හිටපු හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනිත් ආයතන වලට සත පහක් දෙන්නේ නැතුව නිකන් නාමිකව දීලා තියද්දි මම දන්නවා පළාත් සභාවේ දැන් මෙතන කතා කරා රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා පළාත් සභාව වලට දීලා නැතිලු සල්ලි ඉතිහාසයේ පළවෙනි වතාවට. මම දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශ වලට පළාත් සභාවේ බලේ විමධ්‍ය ගැනීම හරියටම ක්‍රියාත්මක කළා. මිලියන 200යි පළාත් නිශ්චිත දුන්නේ. ගෙදාස් 16 දුන්නා මිලියන 742ක්. මිලියන 5200ක් දුන්නා පළාත් සභා පාසල් වලට ළඟම් පාසල හොඳම් පාසල කියලා. මේ වගේ හැම පළාතකටම දීලා තිනවා. එහෙම මුදල් සම්භාරයක් ඉතිහාසයේ කවදාවත් නැති විදියට අධ්‍යාපනයට විතරක් නෙමෙයි අනිත් ඒවටත් දීලා තිනවා. ගිය සැරේ හැදුනා. දැන් හැදෙනවා තත් දෙමහල් තෙමහල් ගොඩ නැගිලි. సౌందర్య ఏకක අවන්හල් කැන්ටින් පවා ඒ වගේම වෙනත් ප්‍රාථමික අධ්‍යාපන ඉගෙනුම් මධ්‍යස්ථාන ඒවා මේ අවුරුද්ද ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ සල්ලි දීලා ලබන අවුරුද්දෙත් ඒවා තට්ටු දෙකේ තුනේ කොට නැගිලි හදන්න සල්ලි වෙන් කරන්නේ නැහැ. ඒවට අවශ්‍ය පහසුකම් අපි මේ ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ බලලා ඊළඟ සැරේ අඩුපාඩුකම් තිබුණා නම් අපි 2018 ලෑස්ති තවත් ඒ වගේ මුදලක් දෙන්න. ඒ වගේ එකින් එක කියන්න ගියොත් මට පුළුවන් 2011 12 ඉඳලා දීපු මුදල් මොනවද කියලා මේ සභාවේ කියන්න මම ලෑස්ති නැහැ ඒකට කාලය ගත කරන්නේ. අතිගරු ජනාධිපතිතුමාට තියෙනවා සුසිල් ප්‍රේමජාන් ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා එතුමාගේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා හැටියට එතුමා විශාල වගකීමක් අද අරගෙන තියෙනවා අතට. මොකද ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අර කිව්ව වගේ වකුගඩු රෝගය ඒ වගේම ළමා අපචාර අපයෝජනයන් පිළිබඳව අලුත් සංස්කෘතියක් පිළිබඳව මේ රට හඳුන්වා දෙන්න දහ දරාවෙච්ච ගඳ ගහන ආර්ථික ක්‍රමයක් එක්ක ගණ ගහපු සමාජ ක්‍රමයක් මද්ද්‍රව්‍ය කුඩු තුලින් මේ රට විනාශ මුඛයට ගිහිල්ලා ඒක ගොඩ ගන්න බෑ. ඒ මඩ ගොහුරු එරි එරි ඉන්නකොට ජනාධිපතිතුමා මං හිතනවා ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් එතුමා පෞද්ගලික අධීක්ෂණය කරනවා. මම දන්නවා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති හැටියට හැම න්‍යාය පත්‍රයකම ජාතික ආහාර තාක්ෂණ වැඩපිළිවෙල ඒ වගේම ජාතික මද්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පරිසරය පිළිබඳව අද පෞගිය දවස්වල ගත්තම හැම තැනම ඇලදොල ගොඩ වෙලා නාය ගිහිල්ලා නොයෙක් දේවල් සිද්ධ වුණා. ඒ තුලින් ජනතාව අසීරුවට පත් වුණා. මේ හදාගන්නපු ගෙවල් හිටි ගමන් න්‍යාය ගිහිල්ලා විනාශ වුණා. පස් කැපීම වැලිගොඩ දැමීම ප්‍රවාහනීය පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනෙක් ඉතා දොස් කිව්වා. නමුත් අද ඒක යම් කිසි තැනකට එන්න ඕන. අද අපේ නලින් ජයතිස්ස මැතිතුමා මයිතන කිව්වා ජනාධිපතිවරුන් විදේශගත වීම පිළිබඳව. මටත් යන්න පුළුවන් කමක් ලැබුණා. ජයන්ත කරුණාතිලක මැතිතුමා අපි ඉතාමත් පුංචි කීප දෙනෙක් ගියේ 7-8 දෙනෙක් ගියේ මැති ඇමතිවරුන් හැටියට. අපි ගියා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට. අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමාට ලංකාව පිළිබඳ තිබිච්ච ඒ තරම් තිබිච්ච ආදරයේ ගෞරවය කොච්චරද කියලා කිව්වොත් එදා විමල් වීරවංශ මහත්තයලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ළඟ උද්ඝෝෂණ කළා පිකට් කළා නොඑක් නාඩගම් නැටුවා. අපි දැක්කා බැංකින් මූන් වගේ අය මේ රටට කොච්චර ආදරයක් තිබුණද අපිට මොන පිළිගැනීමක් තිබුණද තිරසාර සංවර්ධනයේ පිළිබඳ ලංකාවේ අමාත්‍යංශයක් ක්‍රියාත්මක කරන්නට තරම් ලෝකේ මයිතන පළවෙනි වතාවට එවැනි අවස්ථාවක් ළඟා කරගත්තේ අපි. අපි එදා ජනාධිපතිතුමා යනකොට අර වැය ගැන කතා කරන නිසා මම කිව්වේ වියදම් ගැන දූෂණය ගැන කතා කරන නිසා ගියේ අපි සියලු දෙනා එක ගුවන් යානෙ ගියේ එක හෝටලේ නැවතිලා හිටියේ අපි ඒකට ඇවිද්දේ මම දැක්කා එක විනාපය භාගයක්වත් විවේක ගන්න තිබුණේ නැහැ ඒ අවශ්‍ය කටයුතු වලට සම්බන්ධ වෙලා දින හතරෙන් පහෙන් ආවේ. එනිසා මේක වෙනසක් තිබෙනවා. ඒ වෙනසද තේරුම් ගන්න ඕන. එදා අපි දන්නවා හම්බන්තොට වරාය ගැන එක්කම ක්‍රීඩාංගණය ගැන නොඑක් දේවල් ප්‍රකාශ කරනකොට වෙන කෙනෙක් නම් මහින්ද රාජපක්ෂ හදපුවා අපෝ හම්බන්තොට මොකුත් ඕනේ නැහැ. ඔව හරක් ගාල් බවට පත් වේවි. ඔව නිකන් වවුල්ලෝ රිලව් නගින වඳුර නගින තත්ත්වයට පත් වෙයි කියලා අත්හැරියේ නැහැ. අතිගරු ජනාධිපතිතුමත් ගරු වගමැතිතුමත් ලබන අපේ ජනාධිපති පදවි ප්‍රාප්තියට අවුරුදු දෙක සම්පූර්ණ වෙනකොට අපි හම්බන්තොටින් තමයි මේ රටේ වැඩපිළිවෙල අලුතින් පටන් ගන්න කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. රටක ණය බරක් වෙලා යම් යම් ආයෝජනයන් කළා ඒව නිකන් සුදු අලියන් බවට පත් වෙලා තියෙද්දි ඒව නැතිකරන්න අපි ලෑස්ති නැහැ. ඒවා අපි අරගෙන විකුණනවා කියලා බොරුවට ගහනවා. ඒව ගැන මම ප්‍රකාශ කරන්න බොරු චෝදනා කළා මේ කටයුතු කරපු හැටි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි අක්කර 15000ක ප්‍රමාණයක නව කර්මාන්ත ඇති කළා නව නිපුණ නිෂ්පාදනය කළා තෙල් පිරිපහදු ඇති කළා ඒ තුලින් වරාය ගුවන්තොටුපළ ඒ සියල්ල ප්‍රයෝජනට ගන්න විදියට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන්න සියලු කටයුතු අපි සූදානම් කරලා ඉවරයි. මට කියනවා දැන් වෙන කියන්න දෙයක් නැහැ. දැන් කියනවා අගමැති හොරාලු එක්කම රවි කරුණානායක හොරාලු අල්ලස් කොමිසමට යනවලු අපි මේ නොයෙක් දේවල් කරනවලු. කෝප් කමිටුව ගැන මගේ මිත්‍ර උදේ ගම්මන්පිල මැතිතුමා මතක තියාගන්න මොකද විගණන මමත් මහජන විශේෂයෙන්ම රාජ්‍ය පළාත් රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට හිටියා. ඕන අවශ්‍ය නම් ඒවයි නිර්දේශ දෙන්න පුළුවන් අය කරගන්න පුළුවන්. ඇයි විගණකාධිපතිට බලය නැද්ද? අය කරගැනීමේ බලය තියෙනවා. ඒ සඳහා නිර්දේශ නිකුත් කළා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි පළාත් සභාවල කරේ විගණන පනත තිබිලා නෙමෙයි. හැබැයි අපි විගණන පනතත් හෙට අනිද්ද ගේනවා. තොරතුරු තාක්ෂණ තොරතුරු දැනගැනීමේ පනත ගේන්න බය නැති වෙච්ච අපි විගණන පනත මොන කජ්ජද්ද කියලා මම අහනවා උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා. අපි ඒවට බය නෙමෙයි. අපි ඒවට විනිවිද බය නිසා තමයි අපි කටයුතු කරන්නේ. මොකද්ද එදා අලුත්ගමගේ මහින්දානන්ද මැතිතුමා හිටියනම් මම කියනවා. එදා 2004 මට මතක පෙබරවාරි 12 වෙනිදා මහලොකුවට ගියා ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට. මේ පිටුරේ ඉන්නවා.
තව විනාඩියක්
තියෙනවා. තෙන්නකෝන් මැතිතුමා.
තව විනාඩියක්
තියෙනවා. ඒ වගේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. හොඳයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමා. ගිහිල්ලි වල පැමිණිලි කරා. මෙන්න මේ පිළිබඳව රංජිත් සොයිස මැතිතුමා හිටියනම් හොඳයි. එතුමා ප්‍රශ්න කරද්දී 2016 අප්‍රේල් 6 වෙනිදා ගරු ටී රංජිත් සොයිස මන්ත්‍රීතුමා අපි දන්නවා 2016 6 වෙනි මාසේ 10 වෙනිදා හන්සාට් වාර්තාව තිබෙනවා ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරපු එකේ. එතුමා කියනවා 2002 වර්ෂයේ පැමිණිලි 4ක් තිබෙනවා. ගරු රවි කරුණානායක මැතිතුමා, ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ගරු මහින්ද රාජ සමරසිංහ මැතිතුමා, ගරු ජෝන් අමරතුංග මැතිතුමා සම්බන්ධෙම පැමිණිලි 4 සම්බන්ධ ලිපිගනු වසා තිබෙනවා. තොරතුරු අවශ්‍ය පරිදි ඉදිරිපත් නොකිරීම නිසා මහ ලොකුවට කයිවාරු ගහනවා. මාධ්‍ය සම්දර්ශන තියෙනවා. මේසරෙත් කියනවා මෙන්න පුවත්පතක තිබෙනවා 2006-11-10 යහපාලන ආණ්ඩුවේ ටොප් 10 හෙලිකිරීම ආරම්භයි. මෙන්න පළමු චෝදනාව මුදල් ඇමති රවීට. එදා 2004 කරපු කෙංගෙඩියක් නැහැ. අරගෙන මාළුකොට මාධ්‍ය සම්දර්ශන තියන්න, ඒ වගේම පත්තර පිටු සරසන්න, මේවා විතරයි. ඒ වගේම තමයි අදත් මේ ගෙනල්ලිවල්ලා රවි කරුණානායක මැතිතුමාට අගමැතිතුමාට බොරුවට චෝදනා එල්ලෙනවා. ඇයි පෞද්ගලික හරි නඩුවක් දාලා මේවට විරුද්ධ යන්න බැරි? කොමිෂන් සභා ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, නීතිපති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒවට යන්න පුළුවන් අවස්ථාව තිබෙනවා රටේ ජනතාව හැටියට. නමුත් ඒව කරන්නේ නැතුව අඩ මඩ ව්‍යාපාරේ ගහනවා. ඒවට හොඳ කණේ පාරක් හම්බුණා. ඊයේ 162ක් 3/2 බලයක් අපි පෙන්නවා. අපි අවුරුදු දෙකක් යනකොට මේක වැඩි කරගන්න අපි ලෑස්ති කරනවා. මතක තියාගන්න ඔබතුමාල්ල කිව්වට.
දැන් අවසන් කරලා
හැමදාම කතා කර කර ඉඳි.
දැන් අවසන් කරලා
මම සභාගත කරනවා ගරු. මේ සියල්ල මම සභාගත කරනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි
ඔබතුමාට විනාඩි දෙකක්
විනාඩි මේ වගේ බොරු තව විනාඩියක්
ගන්න. තව විනාඩි දෙකක් මේ ගාල්ලෙන්න දෙනවා තව.
විනාඩි දෙකක් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ වගේ බොරු තක්කඩිකම්
ඉතාමත්ම ජරාජීර්ණ දේවල් මේ පාර්ලිමේන්තුවට ගේන්න එපා. ගේන්න පුළුවන් නම් කෙලින් කොන්ද කෙලින් කොන්දක් ඇතුව. අපි ලැජ්ජයි ගම්මන්පිල මැතිතුමාල වගේ අය. ඔබතුමාලා මේවට අත්තුදව් දෙනවා. මහ ලොකුවට මේ නාඩගම් නටලා කයිවාරු ගැහුවට මේ පැය දෙක තුන මාධ්‍ය සම්දර්ශන පවත්වන්න මේ පාර්ලිමේන්තුවේ මතක තියාගන්න අර අපි කතාවක් තිබෙනවා. ඕවට මේ ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමගේ මේ සුසංයෝගය කඩන්න බෑ. ජාතිවාදය පිළිබඳ ඇවිස්සුවා. ජාතිවාදය අවුස්සල ඉවරලා මේ රටේ නම් වෙනසක් ඇති කරන්න බැලුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු හෙට එනවයි කිව්වා අපිත් එක්ක එකතු වෙන්න. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක තමයි පළාත් සභා සියල්ලේ කොටින්ම කියනං උතුරු පළාතේ මහ ඇමතිත් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක. ඒ නිසා මතක තියාගන්න ඔයි සිහින කවදාවත් සැබෑ වෙනේව නෙමෙයි. ජාතිවාදයට හොඳ පහරක් දුන්නා. අපි දන්නවා සම්බන්ධන්ව විපක්ෂ නායකතුමාලා ඔක්කොම එක කොඩියක් යටතට ඇවිල්ලා අද මේ ජයග්‍රහණය වෙනුවෙන් මේ අයවැය ලේඛනය සම්මත කළා. මේ රටේ තවත් අවුරුද්දක් ඉතාමත් හොඳ මූල්‍ය පාලනයක් එක්ක මේ රටේ අයවැය සම්මත කළා අපට උදව් කරලා තිබෙනවා. ඒ නිසා මම ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ ආරම්භ වුණේ අපේ වැඩ පටන් ගත්ත විතරයි. අපි අවුරුද්දක් කාලයක් තුල යම් යම් දේවල් කරා, අඩුපාඩුකම් තිබුණා, කොමිෂන් සභා පත් කරා, හෙටන්ට විගණන පන්ත ගේනවා. ඔබතුමා බය වෙන්න එපා. ඕනතරම් තව ඕනතරම් කෝප් වාර්තාවට ඇතුළත් කළා, ඕනතරම් නිර්දේශ ගේන්න. බය වෙන්නේ නැහැ. අපි ලෑස්ති. ජනාධිපතිතුමා කියලා තිනෝ, අගමැතිතුමා කියලා තිනෝ නීත්‍යානුකූල අවශ්‍ය කටයුතු කරන්න කියලා. එහෙමනම් අපට එහෙම වහන්න හෝදන්න රකින්න කෙනෙක් නැහැ. ජනාධිපතිතුමාට තමන්ගේ වර්ගය රකින්නේ නැහැ. එතුම එළියට බැහුව බැස්සේ වර්ගය පිළිබඳ ජීවිතේ පැත්තකට තියලා ඕන වෙලාවක මරණයේ සහතිකයේ ගෙදර ලියලා තියලා තමයි පාට බැස්සේ. අගමැතිතුමාට රකින්න කෙනෙක් නැහැ. අගමැතිතුමාට පරපුරක් නැහැ. එතුමාට එක එක නෑදෑව දාන්න බෑ. මම කියනවා ඉතාමත් පැහැදිලිව, මම කියනවා එදා මේ ප්‍රශ්න වලට අර්ජුන මහේන්ද්‍රන්ගේ එකට ඇඟිල්ල දික් කරන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අද අද පුවත්පතේ තිබුණා. තමුන්නාන්සලා දන්නවා තානාපතිවරයෙක්. අපි දන්නවා එතුමා අර උදයංග වීරතුංගලට මොකද වුනේ? එහෙනම් එයාලා පත් කරයි කියලා එයාලා අපි මහින්ද රාජපක්ෂගේ මේ දෙසට අත දිගු කරේ නැහැ. ඒ වගේ ජාලිය වික්‍රමසූරිය අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයා. එයා පත් කරේ කවුද මහින්ද රාජපක්ෂ කියලා අපි ඇඟිල්ල දික් කරේ නැහැ. එසත් පත් කරපු මිනිහා කවුද කියන එක නෙමෙයි. යම් දෙයක් සිද්ධ වුණාම ඒ පිළිබඳව සාධාරණ යුක්ති සහගත ලෙස මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති ආධිපත්‍යය තියෙනවා. අද අධිකරණ සේවාවල අවශ්‍ය පහසුකම් ටික හැදෙනවා. අධිකරණ කොමිෂන් සභා වලට අවශ්‍ය පහසුකම් ටික දෙනවා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ මම කියනවා විශේෂයෙන්ම අවසාන වශයෙන් අපි
දැන් අවසන් කරන්න
මේ කටයුතු වලට තැපැල් මුද්දරේ සම්බන්ධයෙන් අපිට රුපියල් 5ක් තිබිච්ච යුගයේ මන්ත්‍රීවරුන්ට මුද්දර මයිතන රුපියල් 7000ක ලැබුණේ කාර්තුවකට. නමුත් දැන් මුද්දරේ රුපියල් 10 වෙච්ච වෙලාවෙත් මං හිතනවා ගරු කතානායකතුමාගේ අවධානය යොමු කළ හැමෝටම බලපාන ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න කියලා, අඩු ගානේ මේක වැඩි කරන්න කියලා. ඒ වගේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේ෷යෙන්ම 17250ක මුදලක් මේකත් අරගෙන ගහයි දන්නේ මම හිතන්නේ උදේ ගම්මන්පිල මහත්තයත් පාවිච්චි කරන අර තිබෙනවා අධිවේගී මොනවාද ෆ්ලෑෂ් ලයිට් හයි කළා තමන්ගේ ගෙවල් වලට. කරුණා කළා මේවට ලබා දෙන එක අඩු ගානේ අපි කියනවා සූර්ය බල ශක්තියේ. සූර්ය බල ශක්තියෙන් යම් දෙයක් ලබා දුන්නොත් මම හිතන්නේ මේ මුදල් සියල්ල ඉතුරු වෙනවා. මේ මුදලත් අපිට ලාභ වෙනවයි කියන එක මා විශේෂයෙන්ම මතක් කරන්නට කැමතියි.
දැන් අවසන් කරන්න.
වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කතා කරන්න තිබුණා. ඒ සඳහා අවකාශ නොලැබුණත් මේ කාරණා සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සුසංජෝගයෙන් යන මේ ගමන නැති කරන්න කිසි කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින්
මගේ කතාව
අවසන් කරන බොහොම
ස්තුතියි. මිලාර ගරු ලක්ෂ්මන් යාප්පා ඇමතිතුමා මොහොතේ මේ මොහොතේ ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින ඉතාමත්ම වැදගත් වැශිෂ කීපයක් සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ වැශිෂ සමගම අංක 4 සිට 25 දක්වා කිසිදු අමාත්‍යාංශයකට අයත් නොවන වෛශිෂ්‍ය රාශියක් සාකච්ඡා කරමු. මේ කාල වේලාව හැටියට ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමාගේ වෛශිෂ්‍යය සංසන්දනය කරාම ඉතිහාසයේ ඉඳලා වසර 1977 ඉඳලා 78 ඉඳලා මේ දක්වා වෛශිෂ්‍ය තුලින් මා හිතන්නේ මේ මිලියන 6455 න් ජනාධිපතිතුමාගේ වියදම සඳහා ජනාධිපතිතුමාගේ කාර්යාලයේ වියදම සඳහා 111ක් පමණයි භාවිතාවේ. මේක එතුමා විශේෂයෙන්ම ආදර්ශයක් තියලා තියෙනවා. එතුමාට වෙන් කරපු මිලියන 6455 න් ජනාධිපති කාර්යාලයේ වියදම් සඳහා 111යි සම්පූර්ණයෙන් වැය කරන්නේ. අනිත් 89 ම මේ රටේ ප්‍රධාන කළ යුතු කාර්ය රාශියක් සඳහා මේ වෛශිෂ්‍ය තුලින් වෙන් වෙලා තියෙනවා. මම හිතන්නේ අද ජනාධිපති කාර්යාලය මෙරට සංවර්ධනයේ ප්‍රධානතම ආයතනයක් බවට පත් වෙලා තියෙනවා මේ වැඩසටහන් තුලින්. ඒ නිසා විශේෂයෙන්ම පහුගිය 19 වෙනි සංශෝධනයේ තුලින් විධායකයේ සතු බලතල ජනාධිපතිතුමා විසින් උසාවි නියෝගයට අනුව කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයේ විධායක බලය අඩු කරගෙන එතුමාගේ ආයතන රටේ සංවර්ධනයට යොමු කිරීම සඳහා එතුමා විශාල වැඩපිළිවෙලක් මේ කාර්යාලය තුල ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවට ජනාධිපති කාර්යාලය මේ සංවර්ධනයේ ප්‍රධානතම ආයතනයක් වී තියෙනවා. පරිපාලන කටයුතු වලට අමතරව විශාල ව්‍යාපෘතීන් රාශියක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදු වෙනවා. පසුගිය වසර දෙකක කාලයක් මේ ව්‍යාපෘති තුලින් ලබා තියෙන විශාල ප්‍රගතියක්. 2016 වර්ෂයේ තුල ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් 2017 වර්ෂයේදී ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම වසවිතෙන් තොර ගුණාත්මක හා පෝෂදායි ආහාර නිෂ්පාදන වැඩසටහන මෙරට ගොවි ජනතාවට යොමු කිරීමේ අරමුණින් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනවා. කෘෂි රසායනික හා රසායනික පොහොර භාවිතයෙන් තොරව ගුණාත්මක ආහාර රටාවක් ජනතාවට හුරු පුරුදු කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම කාර්යාලය තුළින් ක්‍රියාත්මක කරනවා. ඒකට ජනාධිපතිතුමා ඍජු මැදිහත් වීම වෙලා තියෙනවා පසුගිය කාල පරිච්ඡේදය ඇතුව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රටක් සංවර්ධනය කරා ගමන් කරනකොට මුහුණ දෙන ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. ඒ ගැටලු කීපය අනාගතයට උරුම කරන්න බෑ. රටක ජනාධිපතිවරයෙක් මේ අනාගතයට මුහුණ දෙන පාරිසරික ගැටලු අවම කරලා අනාගතයට මුහුණ දෙන්න සමාජයක් මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්න තේරුම් අරගෙන වැඩ කිරීමේ වැඩපිළිවෙලට මේ පුනරුදය නමින් පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ පුනරුදය වැඩසටහන තුළින් දිස්ත්‍රික් මට්ටමේ පරිසර සමුළු පවත්වන පාසල් දරුවන්ගේ හා සිවිල් සමාජවල මේකට අවධානයක් යොමු කරගෙන 2017 වර්ෂයේදී විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඇළදොල ගංගා පෝෂණය කරන ප්‍රදේශ 3000ක් මේ වැඩසටහන යටතේ තෝරගෙන තියෙනවා. ඒ නිසා මේක මා හිතන්නේ ජනාධිපති කාර්යාලයක් යටතේ මූලික වශයෙන් රටේ සමාජීය ප්‍රශ්න මූලික වශයෙන් අනාගතයට බලපාන සමාජීය ප්‍රශ්න රාශියක් තෝරගෙන ඒ ප්‍රශ්නවලට මූලිකව මූණ දෙන වපසරියක් හදාගෙන යනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වන විට මේ පුනරුද්ධය වැඩසටහන 2014 වර්ෂයේදී කසල කර්මණාකරත්වය වැඩසටහනට තවත් ශක්තියක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ මුදල් වැය කිරීමේදී මා හිතන්නේ ඉතාමත් වැදගත් අංශ කීපයකට මේ කාර්යාලයේ වැඩසටහන් වලින් නායකත්වය දෙන බව අපිට පේනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතියෙන් පොහොසත් ආගමානුකූල දිවිපේතක් ගෙවන ජාතියක් දශක ගණනාවක් සිය රටක් ලෙස ජාතියක් ලෙසට මුහුණ දෙන බරපතල ගැටලුවක් තියෙනවා. එනම් ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය භාවිතාවට යොමු වෙනවා. ජනාධිපතිතුමාගේ මූලික කාර්ය පසුගිය කාල පරිච්ඡේදයේ මෙතුමා කරපු හැම කතාවකම මේ මත්ද්‍රව්‍ය පිළිබඳ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ රටේ යන වියදමේ අඩු ආදායම් ලාභින්ගෙන් 3/1ක් මද්‍යසාර හා දුම්මැටි වලට වියදම් කරනවා. සෞඛ්‍යයට වැය කරනවා 22%කට වඩා වැඩි මුදලක් මත්පැන් හා දුම්රැටි භාවිතයෙන් හේතු වන රෝග. ඉතින් මේ වැඩසටහන ඉතාමත් වැදගත්. මේ කාර්යාලයට වෙන් කරපු මේ මුදල් මා හිතන්නේ ඉතාමත් වැදගත් වැඩසටහන් කීපයකට මේ අනුව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා දැඩි අවධානය යොමු කරලා තිබුණා. පසුගිය කාල පරිච්ඡේදයේම එතුමා කරපු ප්‍රකාශ වලින් මතින් නිදහස් රටක් වැඩපිළිවෙලට. ඒ නිසා ඒක පෞද්ගලික අධීක්ෂණය යටතේ එතුමා ක්‍රියාත්මක කරනවා. මද්රව්‍ය වලට එරෙහිව ජනාධිපතිතුමා මුළු ලෝකෙටම අමතලා ප්‍රකාශ කර එතුමාගේ එක කතාවකදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපිට මෑතකදී මුහුණ දෙන ඊළඟ ප්‍රධානම ගැටලුව වකුගඩු. මේ වකුගඩු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේදී මේ රෝග වකුගඩු සම්බන්ධයෙන් රජරට ප්‍රදේශයේ තිබිච්ච යම් යම් ගැටලු පිළිබඳ විශාල වශයෙන් සාකච්ඡා වුණා. නමුත් මූල්‍ය වශයෙන් වෙන් කිරීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ ප්‍රධාන වශයෙන්. ඒ නිසා මේ වකුගඩු රෝගයට පත්වන පවුල්වලගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, ජලපෙරණ උපකරණ ලබා දීම, විවිධ සුභසාධන වැඩසටහන් රාශියක් මේ සැලසුම යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 2016 වර්ෂයේදී 2017 වර්ෂයේදී 16 ආරම්භ කරපු දෙක 17 වර්ෂයේදී ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ මම මේ සුළු ඇඳින්වීමක් කරනවා මේ සභාවට. 2017 වර්ෂයේදී නව ජාතික වැඩසටහන් කීපයක් අඳුනා දීමට මෙම කාර්යාලය කටයුතු කරලා තියෙනවා. එනම් දිනුදුගම පිටු දැක්වීමේ උපාය මාර්ග
ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
මේ ගරු සභාපතිතුමනි, මේ අවුරුද්ද මේ අයවැයේ ප්‍රධානම අංශයක් වුණා දිනුදුගම පිටු දැනීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ නිසා ජනාධිපතිතුමාගේ අදහසක් අනුව මේ මතයක් ඉදිරිපත් කර මේ අයවැය තුළ මේ වසර දිනුදුගම පිටු දැනීමේ වසරක් හැටියට අපි ආරම්භ කරමු කියලා. ඉතින් ඒ නිසා මේ වැසිසිෙන් මිලියන 6455 මිලියන 2500ක් වැය වෙන්නේ අර පරිසර වැඩසටහනට. මිලියන 800ක් වැය වෙන්නේ ජාතික කෘෂි ව්‍යාපාර සභාව ජනාධිපති කාර්යාලයට එක් වෙලා ඒකෙන් කරන ක්‍රියාත්මක වැඩසටහන. ජනාධිපති කාර්යාලයේ 2015 වසරට පෙර ගිවිසුම් ගත වෙච්ච 2015 වසරට පෙර වාහන සඳහා තිබිච්ච ගිවිසුම් 2014 වසර තුළ මිලියන 120ක් වැය කරනවා. ඒ වගේම මිලියන 42.3ක් හිටපු ජනාධිපතිතුමන් වෙනුවෙන් වෙන් කළ තියෙනවා. 2017 දිනුදුකම පිටු දැක්වීමේ උපාය මාර්ග වැඩසටහනේ මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන සඳහා මිලියන 500ක් වැය කළ තියෙනවා. ජනාධිපති කාර්යාලයේ සාමාන්‍ය පරිපාලනය සඳහා මිලියන 2061ක් වියදම් වෙනකොට මිලියන 1100ක් ආයත විශේෂ ආයතන සඳහා වෙන් කළ තියෙනවා. මම මේ අවස්ථාවේදී මතක් කරනවා, අපේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මේ ව්‍යවස්ථාව සම්මත කරන අවස්ථාවේදී ආයතන කීපයක් ස්ථාපිත
කළා. අමතුමා ඔබතුමා කතාව අවසන් කළ යුතුයි, කාලය අවසන්.
ඒ ආයතන වල විශ්වාසය, මොකද මේ මේ සභාව තුල කතා කරේ ඒ විශ්වාසය ගොඩනගගෙන. ඒ විශ්වාසය පාර්ලිමේන්තුවේ සහ අනිකුත් ඇමතිවරුන්ගේ ආයතන වල විශ්වාසයක් නොමැති නිසා සාදීනව ආයතන පිටවන්නේ කොහොමද? ඒ සාදීනව නම් ඒ පිහිටවපු ආයතනයේ සහ පුද්ගලයන්ට අපහාස නොවන ආකාරයට මේ සාදීන ආයතන ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒක නිසා මේ ආයතන වලට බැඳීම නෙවෙයි, මේ ආයතන ක්‍රියාත්මක කරන උදවිය කල්පනා කරන්න ඕන අනිත් පැත්තට අතදික් නොකරන ආකාරයට තමන්ගේ වගකීම ක්‍රියාත්මක කිරීමට. ඒ නිසා ඉදිරි අවුරුද්දේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වයක් ඇති වේ කියලා අපි බලාපොරොත්තු වෙන. ස්තුතියි.
හොඳයි, බොහොම ස්තුතියි.